දවසින් දවස දවසින් දවස ගෙවී ගොස් අපි මේ පාඨමාලාවේ අවසන් දවසට පැමිණ සිටිනවා. පුහුණුව ආරම්භ කරන අවස්ථාවේ මේ භාවනා ක්‍රමයට සම්පූර්ණයෙන්ම කැපවන ලෙස ඔබගෙන් ඉල්ලා සිටියා. ඔබ එය එසේම කළා. එහෙම කළේ මේ භාවනා ක්‍රමය ගැන සාධාරණ අපක්ෂපාතී තීරණයකට එළඹීම සඳහායි. මේ භාවනා ක්‍රමය ගැන තදා බැලීමක් කිරීම සඳහායි. මේ කැපවීම කළේ දවස් 10කට පමණයි. දැන් ඔබ හැම දෙනාම ඉන් නිදහස්. ධර්මය නිතරම හැම කෙනෙක් තුළම තනිතනිව තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කරනවා. ඔබ ගෙදර ගිය පසු මෙහිදී ඉගෙනගත් හැම දෙයක්ම සංසුන්ව නැවත මෙනෙහි කරන්න. මෙහිදී පුහුණු කළ හැම දෙයක්ම නැවත විමසා බලන්න. ඔබ මෙහිදී ඉගෙනගත් දේ තර්කානුකූල නම්, විද්‍යානුකූල නම්, බුද්ධිගෝචර නම්, යෝග්‍ය නම් පිළිගන්න. නමුත් මෙහි සුදුසු නුසුදුසු බව මැන බැලීමේ එකම මිනුම් දණ්ඩ එය නෙමෙයි. තවත් මිනුම් දණ්ඩක් තියෙනවා. මෙහිදී ඉගෙනගත් දේ ගැන කල්පනා කර බලන්න. ඇත්තටම සත්‍ය වශයෙන්ම මේ භාවනාවේ මට යහපතක් සිදුවෙනවාද කියලා බුද්ධිමත්ව සිතා බලන්න. ඇත්තටම මේ භාවනා ක්‍රමය මගින් ඔබට යහපතක් සිදුවෙනවා යැයි සිතෙනවා නම් මේක පිළිගන්න. එපමණකුත් නෙවෙයි, මේ ක්‍රමය පිළිගැනීමෙන් මගෙන් අන් අයට හානියක් වෙනවාද, නැත්නම් අන් අයටත් මේ යහපතක් වෙනවාද යන්නත් සිතා බලන්න. යමක් තර්කානුකූල නම්, එදිනෙදා ජීවිතයට උපයෝගී කරගත හැකි නම්, සාමාන්‍ය බුද්ධියෙන් පිළිගත හැකි නම්, මට යහපතක් ගෙන දෙනවා නම්, අන් අයටත් එයින් සිදුවන්නේ යහපතක්ම නම්, ඒක මම අනිවාර්යයෙන්ම පිළිගන්නවා. සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනම කෙනෙක් ඒ පිළිගන්නවා. නමුත් දස දවසක භාවනා පුහුණුවෙන් පසු චින්තාමය මට්ටමින් පමණක් පිළිගැනීම වැඩක් නොවන බව ඔබ තේරුම් ගන්නවා. එමෙන්ම බලවත් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් පමණක් පිළිගැනීමෙනුත් ප්‍රයෝජනයක් නොවන බව අවබෝධ කරගන්නවා. ඔබ එය පිළිගත යුතුවන්නේ අත්විඳීම් මට්ටමින්, අත්දැකීම් මට්ටමින් සත්‍යතාවයන් තහවුරු කරගැනීමෙනුයි. ධර්මය ජීවිතයට යොදාගත යුතුයි. ධර්මය පුහුණු වෙමින් එය ප්‍රගුණ කළ යුතුයි. අත්දැකීම් මට්ටමින් ධර්මය පිළිගැනීමට ඔබ තීරණය කරන විට කැමැත්තෙන්ම ඔබ එයට කැප වෙනවා. දස දවසකට පෙර ඔබ කැප වුණේ ඔබට එසේ කිරීමට පැවසූ නිසයි. අත්හදා බැලීමක් කිරීම සඳහා එසේ කැපවිය යුතුයි. නමුත් දැන් කැමැත්තෙන්ම සම්පූර්ණ අවබෝධයක් ඇතිව ඔබ ඊට කැප වෙනවා පමණක් නෙවෙයි, අකිතා දුරට මම ධාර්මික ජීවිතයක් ගත කළ යුතුයි යනුවෙන් අදිෂ්ඨානයක්ද ඇති කරගන්නවා. මෙම අවබෝධය ඇතිව කෙනෙක් ධර්මයට කැපවි ධාර්මික ජීවිතයක් ගත කිරීමට හැකි පමණ උත්සාහ කළ යුතුයි. සියලු යහපත සලසා දෙන්නේ ප්‍රායෝගිකව වර්ධනය කරගත් ධර්මයෙනුයි. කෙනෙක් මෙවැනි පාඨමාලාවකට බැඳෙන්නේ ධර්මය ප්‍රායෝගික මට්ටමින් ඉගෙන ගැනීමටයි. උදෑසන 4:00 සිට රෑ 9:00 දක්වා කෙනෙක් නොකොඩවා පුහුණුවන්නේ මේ සඳහායි. ඒ නිසා පුහුණුවන්න. ඔබ සෑම සන්දාවකම ධර්මදේශනාවකට සවන් දුන්නා. ඒවා භාවනාව ප්‍රගුණ කරන ක්‍රමය පැහැදිලි කර දීමටයි. ධර්මයේ ප්‍රායෝගික පැත්ත හොඳින් පැහැදිලි කර ගැනීමට අත්‍යවශ්‍යයි. නමුත් ධර්මදේශනා පැවැත්වන විට ස්වාභාවිකවම ධර්මයේ න්‍යායාත්මක කොටස්ද පැහැදිලි කරනවා. ඒත් මෙසේ සිදුවන විට සමහර විට යම් යෝගියෙක් ධර්මයේ න්‍යායාත්මක අංග පිළි නොගන්නා බව පෙනී ගොස් තිබෙනවා. ඒක අපේ සම්ප්‍රදායික විශ්වාසයන්ට ගැලපෙන්නේ නැහැ. ඒක අපේ දාර්ශනික විශ්වාසයන්ට ගැලපෙන්නේ නැහැ. මෙවැනි යම් කොටස් විස්තර වුණා නම් ඒවා දැනට පිළි නොගත්තාට කමක් නැහැ. ඔබට පිළිගත හැකි දේ පමණක් පිළිගන්න. නමුත් කෙනෙක් කුමන සම්ප්‍රදායකට හෝ කුමන ආගමකට අයත් වුණත් ධර්මයේ ප්‍රායෝගික පැත්ත පිළිගැනීම සම්බන්ධව විරුද්ධත්වයක් දක්වන කිසිම කෙනෙක් මෙතෙක් මට හමු වී නැහැ. න්‍යායාත්මක අංගවල යම් කොටස් ඔබ දැන් පසක තැබුවත් ඔබට ඉන් විශාල පාඩුවක් වෙන්නේ නැහැ. ඔබේ ප්‍රායෝගික පුහුණුව ඉදිරියට කරගෙන යන විට පසුව ඒවාත් පිළිගත හැකියි දැනුනොත් එවිට ඒවා පිළිගන්න. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ ධර්මයේ න්‍යායාත්මක කොටස අපට ලබා දී තියෙන්නේ ප්‍රායෝගික අංග වඩ වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා අප කෙරෙහි මේ මහත් මෛත්‍රියෙන් හා කරුණාවෙන්. හරියට අම්මා කෙනෙක් දරුවා කෙරෙහි මේ මහත් ආදරයෙන් ඊටාම රසවත් ආහාරයක් පිළියෙල කර දෙනවා වගේ. ඉන්දියාවේ කීර් නැමැති ඊටාම රසවත් ආහාරයක් තියෙනවා. එය සකස් කරන්නේ කිරි, හාල්, වියලි පළතුරු හා පැණි රස ද්‍රව්‍ය යොදාගෙනයි. අම්මා මේ රසවත් ආහාරය දරුවට දෙනවා. එවිට දරුවා කියනවා, මට මේක එපා කියලා. අනේ ඇයි පුතේ එපා කියන්නේ? ඕක කාල බලන්නකෝ. ඕක හරිම රසයි. නෑ මට එපා. ඒක කළු පාට ඇට වගේක් තියෙනවා. අනේ පුතේ, ඒ කරනමුංගු ඒවත් රසයිනේ. කාල බලන්නකෝ. ඒත් ළමයා කියනවා, නෑ නෑ ඒ කළු පාට ඇටවලට මම කැමති නෑ. මම කැමති නෑ. ඒට අම්මා මොනවා කරන්නද? හොඳයි, එහෙනම් කමක් නෑ. ඒයට අයින් කරලා දාන්න. ඔයා අකමැති කියලා හිතන දේ අයින් කරලා ඉතුරු හරියේ රස බලන්නකෝ. පස්සෙ ඔයාට දැනෙයි මේවත් රසයි කියලා. එතකොට ඒවත් කන්න. මේ පිස්සු ළමයා, ඒකේ කළු පාට ඇට තියෙනවා, කළු පාට ඇට තියෙනවා කියලා මුළු කීර පිඟානම වීසි කරනවා. එසේ කිරීමෙන් ඒ රස ගුණ සියලුම දේ ඔහුට අහිමි වෙනවා. මේ ආකාරයටම ධර්මයේ න්‍යායාත්මක අංගවල කළුවැට තිබෙනවා යයි ඔබට හැඟී ගියොත් ඒවා දැනට පැත්තකින් තියන්න. ඉතිරි කොටස රස විඳින්න. නමුත් ධර්මයේ ප්‍රායෝගික අංගවලින් නම් ඉවත් කිරීමට කිසිම දෙයක් නැහැ. ධර්මයේ ප්‍රායෝගික අංගයක් වන සීල යනු සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීමයි. එනම් කායිකව හෝ වාචසිකව කිසිවෙකුට හානියක් සිදු නොකිරීමයි. ඔබ කායික හෝ වාචසික ක්‍රියාවකින් තවත් කෙනෙකුට හානියක් සිදු කරන සෑම විටම ප්‍රථමයෙන් ඔබටම හානියක් කරගන්නවා. මේ ස්වභාව ධර්මයේ නීතියයි. කෙනෙක් ඕනෑම ආගමකට අයත් වෙන්න පුළුවන්. නමුත් ස්වභාවධාමයේ නීතිය හැම කෙනාටම බලපාන එකම විදිහටයි. ස්වභාව ධර්මය විවිධාකාර ආගම්වල අයට විවිධාකාර අනුග්‍රහයන් දක්වන්නේ නැහැ. ධර්මයේ තවත් ප්‍රායෝගික අංගයක් වන සමාධිය අනු සිත පාලනය කර ගැනීමයි. සිතෙහි වහලෙකු වී සිටින ඕනෑම කෙනෙක් ගත කරන්නේ දුක්බර ජීවිතයක්. ඒ නිසා සිත පාලනය කර ගැනීම පිළිබඳව කෙනෙක් විරුද්ධත්වයක් පාන්නේ කොහොමද? ධර්මයේ තවත් ප්‍රායෝගික අංගයක් වන ප්‍රඥා යනු සියලුම අකුසලයන්ගෙන් සියලුම කෙලෙස් වලින් සිත පිරිසුදු කර ගැනීමයි. ඒ වගේම මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන යහපත් ගුණාංග වර්ධනය කර ගැනීමයි. මේවා සෑම දෙනෙකුටම පිළිගත හැකියි. ජීවිතයේ සෑම යහපතක්ම ඇති කිරීම ආරම්භ කරන්නේ ධර්මයේ ප්‍රායෝගික අංග වලින්. ධර්මයේ සියලුම න්‍යායන් ඔබ පිළිගත්තත් ඒවා ජීවිතයට යොදා නොගත්තොත්, එදින්දා ජීවිතයේදී භාවිතා නොකළොත් එයින් කෙසේවත් යහපතක් වෙන්නේ නැහැ. එයින් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මේක උදාහරණයක්. බොහොම උගත් තරුණ මහාචාර්යවරයෙක් පිළිබඳවයි මේ කතාව. බොහොම උගත් වුණත් ඔහු ජීවිතයේ අත්දැකීම් වලින් මෝරපු කෙනෙක් නෙමෙයි. ඔහු නැවකින් ගමනක් යමින් සිටියා. ඒ නැවේ නූගත් මහලු නැවියෙක් සේවකයෙක් සිටියා. සමහර අවස්ථාවලදී මේ මහලු පුද්ගලයා මහාචාර්යවරයාගේ කාමරයට ගොස් ඔහුගේ ඉතා හරබර කතාවන්ට ඇහුම්කන් දෙනවා. මේ මහලු සේවකයා ඒ වයින් විස්මයට පත් වුණා. එක දවසක් කතාවෙන් පසු මේ නැවියා කාමරයෙන් පිටවී යද්දී මහාචාර්යතුමා ඔහුගෙන් ඇහුවා, සීයේ, සීයා භූවිද්‍යාව ඉගෙනගෙන තියෙනවද? ඒ මොකද්ද මහත්තයෝ? ඒ තමයි මේ පොළොව පිළිබඳ විද්‍යාව. නෑ මහත්තයෝ, මං ඉස්කෝලෙ ගිහින් නෑ. මං ඕවා ඉගෙනගෙන නැහැ. එහෙනම් සීයේ, සීයාගේ ජීවිතෙන් කාලක්ම නාස්ති කරගෙන. මේ මහලු මනුස්සයාට ලොකු කණගාටුවක් දැනුණා. මේ තරම් උගත් මහාචාර්යවරයෙක් මේ විදියට කියනවනම් ඇත්තෙම මම ජීවිතෙන් කාලක් නාස්ති කරගෙන ඇති. තවත් දවසක ඔහුගේ හරබර කතාවන්ට ඇහුම්කන් දීමෙන් පසු මහලු නැවියා කාමරෙන් පිටවන විට මහාචාර්යතුමා ඇහුවා, "සීයේ, සීයා සමුද්‍ර විද්‍යාව ඉගෙනගෙන තියෙනවද?" "ඒ මොකද්ද මහත්තයෝ, සමුද්‍ර විද්‍යාව කියන්නේ?" "ඒ තමයි මුහුද පිළිබඳ, මේ සාගරය පිළිබඳ විද්‍යාව." "නෑ මහත්තයෝ, මං කලින් කිව්වනේ මං කිසිම දෙයක් ඉගෙනගෙන නැහැ කියලා." "එහෙනම් සීයේ, සීයා ජීවිතෙන් භාගයක්ම නාස්ති කරගෙන." මේ මහලු මිනිස්සයා බොහෝම කනගාටුවෙන් හිතනවා, "අනේ, මම ජීවිතෙන් භාගයක්ම නාස්ති කරගෙන." තුන්වැනි දවසේ මහාචාර්යතුමා ඔහුගෙන් ඇහුවා, "සීයේ, සීයා කාලගුණ විද්‍යාව පිළිබඳව ඉගෙනගෙන තියෙනවද?" "මොකද්ද මහත්තයෝ?" "කාලගුණය පිළිබඳව, ඒ කියන්නේ වර්ෂාව, සුළඟ පිළිබඳ විද්‍යාව." "නෑ මහත්තයෝ, මං කිව්වනේ මං කිසිම දෙයක් ඉගෙනගෙන නැහැ, මං ඉස්කෝලේ ගිහින් නැහැ කියලා." "සීයේ, එහෙනම් සීයා ජීවිතෙන් හතරෙන් තුනක්ම නාස්ති කරගෙන." මේ මහලු නැවියට බොහෝම දුකක් දැනුණා. උගත් මහාචාර්යවරයෙක් මෙහෙම කියනවා නම් ඒක ඇත්ත වෙන්න ඕනේ. මං ජීවිතෙන් හතරෙන් තුනක්ම නාස්ති කරගෙන. ඊළඟ දවසේ මේ මහලු නැවියගේ වාරේ ඇවිත්. ඔහු හති දාගෙන දුවගෙන දුවගෙන ඇවිත් අහනවා, "මහාචාර්යතුමනි, මහාචාර්යතුමනි, ඔබ පිහිනුම් විද්‍යාව ඉගෙනගෙන තියෙනවද?" "මොකද සීයේ, ඒ පිහිනුම් විද්‍යාව කියන්නේ?" "මහත්තයෝ, ඔබට පිහිනන්න පුළුවන්ද?" "අනේ සීයේ, මට පිහිනන්න බෑ. මම පිහිනන්න දන්නේ නැහැ." "අනේ මහාචාර්යතුමනි, නැව අනතුරකට පත් වෙලා දැන් මේ නැව ගිලෙන්නයි යන්නේ. පිහිනන්න පුළුවන් අය අර පේන වෙරළට පිහිනා යාවි. අනික් අයට මැරෙන්න තමයි වෙන්නේ." "මහාචාර්යතුමනි, මට ඔබ ගැන හරිම කනගාටුයි. ඔබ මුළු ජීවිතයම නාස්ති කරගෙන." "ඔව්, අපි ලෝකයේ තියෙන සියලුම විද්‍යාවන් ඉගෙන ගත්තත්, අපි පිහිනුම් විද්‍යාව ඉගෙන ගත්තේ නැත්නම් ඉගෙනගත් අනෙක් සියලුම විද්‍යාවන්ගෙන් ඇති ඵලය කුමක්ද?" "ඔබ පිහිනුම් විද්‍යාව පිළිබඳ පොත්පත් කියෙව්වත්, ඒ පිළිබඳ දේශනාවලට ඇහුම්කන් දුන්නත්, ජලයට බැස පිහිනන්නේ නැත්නම් ඒ ඉගෙන ගැනීමෙනුත් ඇති ප්‍රයෝජනය කුමක්ද?" "සියලුම න්‍යායන් දන්නවා. ඒත් පුහුණුවක් නෑ. ඔබ මේ දුක නැමැති සාගරය තරණය කර සියලු දුකෙන් තොර නිවන නැමැති එහා යුරට යා යුතුයි. දුක් සාගරයෙන් එතර විය යුතුයි. ධර්මයේ ප්‍රායෝගිකාංගය වන්නේ පිහිනුම් විද්‍යාවයි. මේ දුක නැමැති සාගරය තරණය කරන කෙසේදැයි ඉගෙන ගන්න. මේ දුක නැමැති සාගරය තරණය කර ඔබත් දුකෙන් මිදෙන්න." මෙවැනි පාඨමාලාවකට කෙනෙක් එන්නේ විශේෂයෙන්ම ධර්මයේ ප්‍රායෝගිකාංග ඉගෙන ගැනීමටයි. ඇත්තෙන්ම දවස් 10කින් ඔබට ඉගෙන ගත හැක්කේ කොපමණක්ද? ඔබ තබා ඇත ඉතාම කෙටි පියවරක්. ඔබට මාර්ගය ඉතාම දීර්ඝ විය හැකියි. ඔබ ඉගෙනගත් දේ මම හැලුවට අවතක්සේරුවට ලක් කරනවා නෙමෙයි. ඒක ඉතාම වටිනවා. ඔබ නිවැරදි මාර්ගයේයි නිවැරදි දිශාවට නිවැරදි පියවරක් ගෙන තිබෙනවා. ඒක ඉතාම වටිනවා. මාර්ගයේ පියවරෙන් පියවර පියවරෙන් පියවර ගමන් කරමින් නියත වශයෙන්ම ඔබ සියලු දුකින් මිදී අවසන් ඉලක්කය කරා ළඟා වෙනවා. නමුත් ඔබ තවම තබා ඇත්තේ ඉතාම සුළු පියවරක් පමණයි. මාර්ගය දිගයි. ඒක හරියටම ඉතා හොඳ බීජයක්. ඉතාම සාරවත් පසක පැලකලා වගේ. බීජය පැලවී දලුලා ලියලා තියෙනවා. කුඩා පැලයට ඉතා හොඳින් සැලකීම අවශ්‍යයි. අත්දැකීම් සහිත පළපුරුදු ගොවියෙක් සෑම විටම ඔහුගේ කුඩා පැලතවාන හොඳින් රැකබලා ගන්නවා. සතුන් ඒ කා දැමීම වැළැක්වීම සඳහා ඔහු ඒ වටා වැටක් බඳිනවා. පැලේට කලට වේලාවට ජලය පොහොර දානවා. සුදුසු පරිදි හිරු එළිය සහ සෙවන ලබා දෙනවා. මේ සියලු අවශ්‍යතා සැපයීම නිසා පැලය ලොකු මහත් වී ගැඹුරට මුල් ඇදී ලොකු ගහක් බවට පත්වෙනවා. ඉන්පසු ඒකට තවදුරටත් සාතු කිරීමක් අවශ්‍ය නැහැ. ස්වාභාවිකවම වැඩෙනවා, ලොකු වෙනවා. අනෙක් අතට එය අපට ප්‍රයෝජන ලබා දීමටත් පටන් ගන්නවා. එහි හටගන්නා සියලුම ඵල අප සඳහායි. නොකඩවා එහි හටගන්නා ඵල අපට ලබාගත හැකි වෙනවා. ඒ වගේම මේ මට්ටමේදී ඔබ පුහුණු කළ මේ භාවනාව නැමැති පැලයටත් දැඩි සැලකිල්ලක්, ආරක්ෂාවක්, හොඳින් රැකබලා ගැනීමක් අවශ්‍යයි. මේ නිසි සැලකිල්ල නිසා එය ක්‍රමයෙන් වැඩි ගැඹුරට මුල් ඇදුණු ලොකු කඳක් සහිත විශාල ගහක් මෙන් ඔබේ භාවනාවත් වැඩෙනවා. හොඳින් වැඩුණු පසු එයට තවදුරටත් ඔබේ අවධානය අවශ්‍ය නැහැ. එය ඉබේ වැඩෙමින් අනෙක් අතට එය ඔබට උපකාර කිරීමටත් පටන් ගන්නවා. ඔබේ ජීවිතයේ මින් පෙර කිසිම කලක නොලද රැකවරණයක් එයින් ඔබට ලැබෙනවා. ඔබේ ජීවිතයේ කිසිම කලක නොලැබූ රසවිඳීමක් එහි පළවලින් ඔබට ලැබෙනවා. දිගින් දිගටම ඒ වායේ රසවිඳීමට ඔබට ලැබෙනවා. නමුත් මේ මට්ටමේදී ඔබ කුඩා පැලයට හොඳින් සාතු කිරීම ඉතාම අවශ්‍යයි. ඉතා ඕනෑකමින් රැකබලා ගැනීම ඉතාම අවශ්‍යයි. සතුම් පැමිණ එය කා දැමීම වැළැක්වීම සඳහා ඒ වටා වැටක් ඉදිකර එය ආරක්ෂා කරගන්න. මේ වැට කුමක්ද? එය කා දමන සත්තු කවුද? ඔබ ගෙදර ගිය පසු ඔබේ පවුලේ අය, ඔබේ සමාජයේ අය, මිතුරන් තොරතුරු දැනගැනීම සඳහා කුතුහලයෙන් ඔබෙන් අසාවි. ඔබ කොහෙද ගියේ? මොනවද කළේ? ඔබ මොනවද ඉගෙන ගත්තේ කියලා. ධර්මය පිළිබඳ රහස් නැහැ. එය විවෘත දෙයක්. ඇත්තෙන්ම මේ මට්ටමේදී ගුරුවරයෙක් වීමට තරම් නියම පුහුණුවක් ලබන තුරු ඔබ භාවනා කරන ක්‍රමය ඉගැන්වීම සුදුසු නැහැ. නමුත් ඔබ ඉගෙනගත් දේ පැහැදිලි කරන්න පුළුවන්. ඉගෙනගත් දේ පැහැදිලි කරන විට අනෙක් පුද්ගලයාට එය ව්‍යාකූල නම්, පැටලිලි සහිත නම්, එවිට ඔහු මෙහෙම කියන්න පුළුවන්. ඔය අපේ ආගම නෙමෙයිනේ. ඕක වෙනින් ආගමක්. බොහොම භයානකයි. ඔබ ගියේ එක වැරදි. ඒක ලොකු පවක්. එවිට ඔබත් ව්‍යාකූල තත්වයකට පත්වෙලා උදේ සවස කළ යුතු විපස්සනා පුහුණුව නවත්වනවා. මේ තමයි සතුම් පැලය කා දැමීම. නමුත් ඔබ වටේට වැටක් බැඳගෙන මෙහෙම කිව්වොත් මම පුහුණුවන දේ මොකක් වුණත් ඒක වැටක් ඇතුලේ තියෙන දෙයක්. වැට ඇතුලේ තියෙන මොනවද? සීල, සමාධි, ප්‍රඥා. මම සීලය, සදාචාරාත්මක බව පුහුණු කරනවා. ඒ ගැන තියෙන විරුද්ධත්වය කුමක්ද? එහි ඇත වරද මොකක්ද? කාටවත් ඒකට විරුද්ධ වෙන්න බෑ. ඊළඟට මම සමාධිය, එනම් සිත එකඟ කර ගැනීම, සිත පාලනය කර ගැනීම, සිතේ ස්වාමීත්වයට පත්වීම පුහුණු කරනවා. ඒ සඳහා මම මගේ හුස්ම නිරීක්ෂණය කරනවා පමණයි. හුස්මම පමණයි. ඒකත් යම් ආගමකට අයිති නැති විශ්වීය අරමුණක්. ඒ ගැන ඔබ විරුද්ධ වන්නේ කොහොමද? කාටවත් විරුද්ධ වෙන්න බෑ. ඊළඟට මම ප්‍රඥාව වැඩියම පුහුණු කරනවා. මගේ කෙලෙස් ඉවත් කර ගැනීමට මම මගේ ප්‍රඥාව වඩනවා. ඒ සඳහා මම මගේම ශාරීරික සංවේදනාවන් නිරීක්ෂණය කරනවා. ඒකත් කිසිම ආගමකට අයිති නොවන විශ්වීය අරමුණක්. කෙනෙක් ඒකට විරුද්ධ වන්නේ කොහොමද? කාටවත් බෑ. මම මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව දියුණු කරනවා. ඒවටත් කාටවත් විරුද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. මීට පිටතින් ඇති සෑම දෙයක්ම තියෙන්නේ වැටේ සීමාවෙන් එහායි. මම ඒවා ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මම ඉගෙන ගත්තේ සීල, සමාධි හා ප්‍රඥාවයි. මම ප්‍රගුණ කරන්නේ සීල, සමාධි, ප්‍රඥායි. මෙසේ කීවිට ඔබ ආරක්ෂිතයි. මේ සීමාව මගින්, වැට මගින් ඔබව ආරක්ෂා වෙනවා. හැමදාම උදේ සහ සවස පැය භාගින් ඔබේම කාලසටහනකට අනුව උදේට පැයයි, සවසට පැයයි. දවසට අවම වශයෙන් දෙවරක් ඔබ භාවනා කළ යුතුයි. මේ තමයි දවසකට දෙවරක් ඔබ පැලයට වතුර දැමීම. එසේ නොමැති වුණොත් එය මැලවි යනවා. හැමදාම පැය දෙකක් මේ භාවනාවට වෙන් කිරීම වැඩි කියලා අලුත් යෝගියෙකුට සමහර විට හිතෙන්න පුළුවන්. මම වැඩාධික පුද්ගලයෙක්. මම කොහොමද ඒක කරන්නේ කියා සිතෙන්න පුළුවන්. නමුත් ඔබ අධිෂ්ඨානය යුතුව භාවනාවට වාඩිවුණු ආකාරයෙන්ම ස්ථිර අධිෂ්ඨානයක් ඇති කරගන්න. අධිෂ්ඨාන පැය මුලදී ඔබට ඉතාම අපහසු වුණා. නමුත් ඔබ දිගටම උපරිම උත්සාහයක් දැරුවා. පැයක් අධිෂ්ඨානයේ වාඩි වී සිටීමට ඔබ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තා. ටික දෙනකින් ඔබට පැයක් වාඩි වී සිටීමට හැකි වුණා. ඒ ලෙසම ඔබ මේ ආකාරයෙන් අධිෂ්ඨානයක් ඇති කරගත්තොත් අවුරුද්දක්වත් දිනපතාම මම උදේ සහ සවස පැය බැගින් භාවනාවට වාඩිවීම මගහරින්නේ නැහැ. එදිනෙදා ජීවිතයේ සියලු කටයුතු මම ඒ අනුව සකස් කරගන්නවායි සිතාගත්තොත් ඔබට මේක කරන්න පුළුවනි. ඔබට ඉන් පාඩුවක් වෙන්නේ නැහැ. සිදුවෙන්නේ විශාල ලාභයක්මයි, යහපතක්මයි. දිනපතා පැය දෙකක් විපස්සනාවට වෙන් කිරීමෙන් ඔබට කිසිවක් නැති වී නොයන බව ඉතා ඉක්මනින්ම ඔබට අවබෝධ වේවි. භාවනාව නතර කරන අය එහෙම නතර කරන්න හේතුව වන්නේ මුල් දින කීපයක් හෝ සති කීපයක් පමණක් භාවනාව උදේ සවස කරගෙන යාමයි. නමුත් අවුරුද්දක් පමණ දිගටම කරගෙන යන අය මුළු ජීවිතය පුරාම එය නොකඩවා කරගෙන යනවා. ඉන් පසුව එය පහසු වෙනවා. මුල් අවුරුද්ද තුළ දැඩි අධිෂ්ඨාන යුතුව භාවනා පුහුණුව කරගෙන යාම ඉතාම වැදගත්. ඔබ සෑම රාත්‍රියකම පැය 7ක් නිදා ගැනීමට පුරුදුව සිටිනවා නම් දැන් ඔබට පැය 6ක් නිදා ගැනීම ප්‍රමාණවත් බව ඉතා ඉක්මනින්ම තේරුම් ගන්නවා. පැය 6ක් නිදා ගැනීමට පුරුදු වී සිටි කෙනෙක් පැය 5ක් ප්‍රමාණවත් බව තේරුම් ගන්නවා. දිනපතා නිදා ගන්නා කාලයෙන් පැයක වාසියක් පහසුවෙන් ඔබට ලබාගත හැකි වෙනවා. එමෙන්ම ඔබට ජීවිතයේ ඉතාම නැවුම් බවක් ප්‍රබෝධමත් බවක් දැනෙන්න පටන් ගන්නවා. ඔබ නිවැරදි ලෙස ස්ථිරව උදේ සහ සවස ප්‍රගුණ කළොත් එවැනි වැදගත් වෙනසක් ඔබේ ජීවිතයේ සිදු වෙනවා. ඔබේ දිනපතා භාවනා කිරීම නිසා වැඩ කිරීමේ ශක්තිය වර්ධනය වන බව ඔබට දැනගන්න ලැබේවි. වැඩ කිරීමේ හැකියාව ඉතා විශාල වශයෙන් වර්ධනය වෙනවා. ඕනෑම වගකීමක් දරන ඕනෑම රැකියාවක යෙදී සිටින පුද්ගලයෙකුට තමන් විපස්සනා පුහුණුව පටන් ගැනීමට පෙර කලාට වඩා අධික වැඩ කොටසක් දැන් කළ හැකි බව දැනගන්නවා. කෙනෙක් පැය 8ක වැඩ කරන කාලය තුළ යම් වැඩ කොටසක් කළා යයි සිතමු. නමුත් දැන් ඒ වැඩ කොටසම පැය 6ක් හෝ 7ක් තුළ නිම කළ හැකි බව දැනගන්නවා. එහෙම වුණත් බොහොම ප්‍රබෝධමත් බවක්, නැවුම් බවක් දැනෙනවා. කලින් පැය 8ක් වැඩ කළ විට බලවත් වෙහෙසක්, මහන්සියක් දැනුණත් දැන් දැනෙන්නේ ප්‍රබෝධමත් බවක්, නැවුම් බවක්. වැඩ කිරීමේ හැකියාව වර්ධනය වෙනවා. ඔබට ඉතා ඉක්මනින්ම අවබෝධ වේවි. මේක පැහැදිලි කිරීමට මගේ ගුරුතුමා සයාජී ඌබාකින් හොඳ උදාහරණයක්. එතුමා උපත ලැබුවේ ඉතාම දුප්පත් පවුලක. එතුමා ජීවිතය ආරම්භ කළේ බුරුමේ ප්‍රධාන ගණකාධිකාරි කාර්යාලයේ කනිෂ්ඨ ලිපිකරුවෙක් ලෙසයි. ඒ කාලේ එතුමා තම භාවනා ගුරුතුමා වූ සයාතේජී දැන හැඳිනගෙන දස දින විපස්සනා පාඨමාලාවකට සහභාගී වුණා. ඉන්පසු එතුමා එය නොකඩවා පුහුණු කළා. බුරුමේ නිදහස ලැබීමෙන් පසුව බුරුමේ ප්‍රථම ප්‍රධාන ගණකාධිකාරි ධුරයට එතුමාව පත්කරුන් ලැබුවා. මේ ආයතනයේ අති විශාල ප්‍රමාණයක දූෂණ, වංචා, අල්ලස් ගැනීම් සිදු වුණා. එතුමා ආරම්භ කළ විනය ක්‍රියා මාර්ග ඒවා දුරු කිරීමට එක අතකින් හේතු වුණා. කාර්යාලයේ ඕනෑම සේවකයෙකුට මහජනතාවගෙන් ලැබෙන ඕනෑම ආයුධම් පතක් සඳහා හෝ පැමිණිල්ලක් සඳහා පැය 48ක් ඇතුළත තීරණයක් ගත යුතු බවට එතුමා උපදෙස් දුන්නා. ඒවායේ යම් පැටලිලි සහිත බවක් තිබේ නම් එය තමන් වෙත යොමු කිරීමට නියම කළා. එවැනි දේවල් සම්බන්ධව එතුමා තීරණ ගත්තා. කිසියම් කෙනෙක් තීරණයක් නොගෙන එය තමන් වෙත නොගෙනාවොත් ඒක වරදක්. එබඳු පුද්ගලයන් සේවයෙන් පහ කළා. නමුත් මේ ක්‍රමය පමණක් ප්‍රමාණවත් වුණේ නැහැ. එතුමා තම ආයතනයේ විපස්සනා පාඨමාලා ආරම්භ කළා. සෑම මාසයකම දස දින පාඨමාලාවක් පැවැත්වුවා. නියෝජ්‍ය ගණකාධිකාරිතුමාගේ සිට කාර්යාල සහකරු දක්වා රජයේ සේවකයින් ධර්මය නැමැති ගංගාවෙන් නාගෙන පිරිසුදු වීමට පටන් ගත්තා. මෙන් විශාල වෙනසක් සිදු වුණා. අවුරුදු කීපයකින් විශාල වෙනසක් දැකිය හැකි වුණා. අගමැතිතුමා මෙයින් බොහෝම සතුටටපත් වුණා. ඔහු ඉතාම අවංක අගමැතිවරයෙක්. රටේ පරිපාලනය දූෂණය මුදවා ගන්න ඔහුට අවශ්‍ය වුණා. ඒ නිසා ගණකාධිකාරී කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතරම රජයේ තවත් දෙපාර්තමේන්තුවලද වැඩ බලන ලෙස ඌබාකින්තුමාගෙන් ඉල්ලා සිටියා. මෙසේ දෙපාර්තමේන්තු හතරකම ප්‍රධානියා වශයෙන් එතුමා කටයුතු කළ කාලයක් තිබුණා. ඒවා ඉතා යහපත් ප්‍රතිඵල පෙන්නුවා. භාවනා ප්‍රගුණ කිරීමත් සමගම කෙනෙකුගේ වැඩ කිරීමේ හැකියාව පුදුමාකාර ලෙස වැඩි වෙනවා. එතුමා ඕනෑම කාර්යාලයකට ගිය විට එහි මේසේ මත කොපමණ ලිපිගොනු තිබුණත් ඒ කාර්යාලයෙන් පිටවන විට කටයුතු අවසන් නොකරන ලද කිසිම ලිපිගොනුවක් මේසේ මත ඉතිරි වී තිබුණේ නැහැ. වයස අවුරුදු 55 එතුමා සේවයෙන් විශ්‍රාම ගත්තා. එවිට රජයේ ප්‍රකාශ කළේ, "නෑ ඌබාකින්තුමනි, ඔබට විශ්‍රාම ගැනීමට අපි ඉඩ දෙන්නේ කොහොමද?" ඔහුන් එතුමාගේ සේවය අවුරුද්දකින් දීර්ඝ කළා. තවත් අවුරුද්දක් වශයෙන් අවුරුදු 3 සේවය දීර්ඝ කළා. රාජ්‍ය සේවකයන් සඳහා පැවති නීතිය නිසා තවදුරටත් සේවය දීර්ඝ කිරීමට නොහැකි වුණා. මේ රාජ්‍ය සේවකයන් සම්බන්ධ රෙගුලාසි පනවන්නේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුව රාජ්‍ය සේවක නීති සංශෝධනය කළා. ඒ අනුව එම නීතිය ඌබාකින්තුමා හැර අන් සැමටම අදාළ බව ප්‍රකාශ වුණා. ඒ නිසා ඌබාකින්තුමාට රාජකාරී කරගෙන යාමට සිදු වුණා. අවුරුදු 4, 5, 10, 12 වශයෙන් සේවය කළ එතුමාට අවුරුදු 67 වුණා. ඒත් සේවය කළා. නමුත් වැටුපට ඇති ආසාව නිසා නෙවෙයි. ඇත්තෙන්ම ගිහියකු ලෙස එතුමාට වැටුපක් අවශ්‍ය වුණා. ඒත් පිරිසුදු චේතනාවකින් යුක්තව කරනු ලබන සේවයෙන් කෙනෙකුට විශාල ආස්වාදයක් ලැබෙනවා. කෙනෙක් ආත්මාර්ථකාමී පුද්ගලයෙකු ලෙස සේවයේ දෙන විට තමා සඳහාම ධනය රැස් කිරීමේ ආසාව ඇතුවයි කරන්නේ. සිත පිරිසුදු වන විට මේ ආත්මාර්ථකාමී ස්වභාවය නැති වෙනවා. ආත්මාර්ථකාමී හැඟීම පවතින විට අභ්‍යන්තරය නොසන්සුන්. එය ඉවත් වී ගිය විට අවංකව සතුටින් සේවය කරනවා. කෙනෙකුගේ එදිනදා ජීවිතයේදී ජීවනෝපාය වශයෙන් කුමන කාර්යයක දුනත් නිතරම මෙසේ සිතනවා නම් මගේ මේ ක්‍රියාවෙන් විශාල ජනතාවකට යහපතක් වේවා. එවිට අසහනකාරී නොසන්සුන් බවක් ඇතිවන්නේ නැහැ. ඒ වෙනුවට එසේ සේවය කිරීමෙන් අතිවිශාල තෘප්තියක් ලබනවා. වැටුව පිළිබඳ සැලකීමේදී රජයේ මෙවැනි රෙගුලාසියක් තිබුණා. කිසියම් කෙනෙක් දෙපාර්තමේන්තුවක සේවයේ යෙදී සිටියේදී තවත් දෙපාර්තමේන්තුවක සේවය කරනවා නම් තමන්ගේ මව් දෙපාර්තමේන්තුවෙන් සම්පූර්ණ වැටුපත් අනෙක් දෙපාර්තමේන්තුවේ අදාළ වැටුපෙන් 3/1 ලබාගත හැකිව තිබුණා. ඌබාකින්තුමා අවුරුදු 4 දෙපාර්තමේන්තු 4ක ප්‍රධානිය වශයෙන් සිටියා. එතුමාට 1 දෙපාර්තමේන්තුවකින් සම්පූර්ණ වැටුප ලැබුණා. අනෙක් දෙපාර්තමේන්තු 3 වැටුපෙන් 3/1 බැගින් එතුමාට වැටුප් 2 ලබා ගන්න හැකි වුණත් එතුමා රජයට මෙසේ දැන්වුවා, "ඔබේ නීති වෙනස් කරන්න. ඒවා ඌබාකින්ට අදාළ වෙන්නේ නැහැ. මම සේවය කරන්නේ දවසට පැය 8 පමණක් නිසා මම ලබා ගන්නේ 1 වැටුපක් පමණයි. මගේ වැඩ කිරීමේ හැකියාව වැඩි වී තිබුණට මම වැඩි වැටුප් අපේක්ෂා කරන්නේ නැහැ. ජනතාව කෙරෙහි දයානුකම්පාවෙන් සේවය කරන විට වැඩ කිරීමේ හැකියාව වර්ධනය වෙනවා." මේක ඌබාකින්තුමා තුළ පමණක්ම සිදුවුණු දෙයක් නෙවෙයි. බොහෝ යෝගීන් මට නිතර නිතර ලියා දන්වනවා. "මම දැන් දිනපතා භාවනා පුහුණුව කරගෙන යනවා. මගේ වැඩ කිරීමේ හැකියාව සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙලා. මගේම අත්දැකීම් තුනනුත් මම එය දන්නවා. ධර්මයට සම්බන්ධ වීමට කලින් මගේ ජීවිතයේ නොයෙකුත් ගැටලු අවස්ථා තිබුණා. අෂ්ටලෝක ධර්මයන්ට මුහුණ දුන්නා. එවිට මගේ සිතේ සම්බරතාවය නැති වුණු ආකාරය මට මතකයි. පිරිසුදු ධර්ම මාර්ගයට අවතීර්ණ වූ පසු ඊටත් වඩා බලවත් ගැටලු ඇති වුණා. සිතේ සමබරතාවය පවත්වා ගැනීමට ධර්මය මට උදව් කළා. සිත ඉතා සමබරව පැහැදිලිව පවත්වා ගත්තා. ධර්මයෙන් පෝෂණය වන විට ඕනෑම ගැටලුවකට, ඕනෑම දුෂ්කරතාවයකට ඔබට සිනා මුසුව මුහුණ දෙන්න පුළුවන්. ඔබට නිවැරදි තීරණ ඉක්මනින් ගන්නත් පුළුවන්. වැඩ කිරීමේ හැකියාව වර්ධනය වෙන්නේ මේ ආකාරයටයි. ඒ නිසා සෑම දිනකම පැය දෙකක් විපස්සනාව සඳහා යොදා ගැනීම වෙලාව නාස්ති කිරීමක් ලෙස කිසි විටකත් සිතන්න එපා. ඔබට කාලය නියම ලෙස උපරිම මට්ටමින් යොදා ගැනීමට හැකි වෙනවා. මේ අදිෂ්ඨානය එක අවුරුද්දකට පමණයි. ඉන්පසුව එය ඔබේ ජීවිතයේ කොටසක් බවට ඉබේම පත්වෙනවා. දිනපතා පුහුණු වීම එවිට කරදරයක් නොවන බව ඔබට වැටහේවි. ඔබේම කාල සටහනකට අනුව උදේට පැයක් සහ හවසට පැයක් භාවනාව කරගෙන යන්න. මේ ඉතාම වටිනවා. එක ස්ථානයකම භාවනා කිරීම වඩාත් හොඳයි. එහෙත් ගිහියකු වශයෙන් ඔබට එකම වෙලාවට එකම ස්ථානයේ භාවනා කිරීමට නොහැකි වෙන්න පුළුවන්. එහෙම වුණත් භාවනා කිරීම මගහරින්න එපා. එවැනි අවස්ථාවක ඕනෑම තැනක ඕනෑම වෙලාවක භාවනා කරන්න. නමුත් දවසකට දෙවතාවක් භාවනා කරන්න. මීට අමතරව ඔබ නින්දට ගිය විට ඇඳෙහි වැතිරි ඇස් වසාගෙන විනාඩි 5ක්වත් ශාරීරික සංවේදනාවන් කෙරෙහි අවධානය යොමු කරමින් ඒවා අනිච්ච 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 බව මෙනෙහි කර නින්දට යන්න. ඊළඟ දිනේ උදෑසන ඔබ අවදි වූ වහාම නැවතත් සංවේදනා අරමුණු කරමින් විනාඩි 5ක් පමණ අනිච්ච 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 අවබෝධයෙන් සිටින්න. ඉන්පසු දවසේ වැඩ පටන් ගන්න. නින්දට පෙර විනාඩි 5ක් හා අවදි වුණු ගමන්ම විනාඩි 5ක් මෙසේ කිරීම ප්‍රයෝජනවත්. එය ඉතා යහපත් ප්‍රතිඵල ලබා දෙනවා. ඔබ ජීවත් වන ප්‍රදේශයේ, නගරයේ, ගමේ හෝ ඕනම ස්ථානයක එක විපස්සනා භාවනා යෝගියෙකුට වඩා සිටිනවා නම් ඒ අය සමග සාකච්ඡා කරගෙන කිසියම් ස්ථානයක් දිනයක් හා වෙලාවක් වෙන් කරගෙන සතියකට වරක්වත් පැයක සමූහ භාවනාව යෙදෙන්න. හැකි හැම ප්‍රදේශයකම වගේ ඒ ප්‍රදේශවල අය සතියකට වරක් එකතු වී පැයක සමූහ භාවනාවක් කරන්න. මෙය බොහොම උපකාරි වෙනවා. යම් අවස්ථාවක යම් සතියක් තුල ඔබේ ජීවිතයේ යම් දරුණු පීඩාකාරී තත්ත්වයක් ඇති වී විපස්සනාව කෙසේ වෙතත් ආනාපානවත් පුහුණු වීමට නොහැකි බව ඔබට පෙනී ගියොත්, එවිට සතියන්තයේ ධම්ම සහෝදර සහෝදරයන් සමග එකතු වී සමූහ භාවනාවක යෙදෙන්න. යම් කෙනෙකුගේ භාවනාව ඉතාම බලවත් වෙන්න පුළුවන්. එතන සිටින එක් කෙනෙකුගේ හෝ භාවනාව ඉතා ප්‍රබල වුණොත් එවිට අවට පරිසරය භාවනාවට හිත කරවන බව ඔබට දැනේවි. එවිට ඔබටත් ඒ අයගේ යහපත් කම්පන තරංගමාලා නිසාත් වඩාත් හොඳින් භාවනාව කිරීමට හැකි වෙනවා. එවිට ඉදිරි සතියේදී ඔබට මුහුණ පෑමට සිදුවන ඕනෑම ගැටලුවකට සමබර සිතකින් මුහුණ දීමට හැකියාව ලැබෙනවා. හැකි හැම ප්‍රදේශයකම සතියකට වතාවක් පැයක සමූහ භාවනාවක යෙදීම වඩා හොඳයි. නැවතත් අවශ්‍යම කළ යුතු දෙයක් මතක් කළ යුතු වෙනවා. ඇත්තෙන්ම ඔබට භාවනා ක්‍රමයේ ස්ථාපිත වීමට අවශ්‍ය නම් අවුරුද්දකට එක වතාවක්වත් දස දින පාඨමාලාවකට සහභාගි වෙන්න. ඒක ඉතාම අවශ්‍යයි. ඔබ සෑම අවුරුද්දකටම සැරයක් නිවාඩුවක් ගත කිරීමට කොහේ හරි යනවා. දැන් ඔබේ නිවාඩුව ගත කිරීමට දස දිනක් භාවනාව යෙදෙන්න. ඔබට බොහොම නැවුම් බවක් ප්‍රබෝධයක් ඇති වේවි. ඉදිරි වසරේදී ඔබ මුහුණ දෙන අෂ්ටලෝක ධර්මයන්ට ප්‍රබෝධමත් ප්‍රාණවත් භාවකින් යුක්තව සමබර සිතකින් මුහුණ දීමට හැකියාව ලැබෙනවා. වරින් වර ඔබ මෙවැනි පාඨමාලාවකට සහභාගී වීම ඉතාම හොඳයි. ඔබේ භාවනාවට යහපත් ධර්ම පරිසරයක් වාතාවරණයක් ලැබෙනවා. ඒත් ඔබට භාවනා මධ්‍යස්ථානයකට එන්න නොහැකි නම් ඒකට කමක් නැහැ. ඔබ තනිවම පාඨමාලාවක් කරගන්න. ඔබ දැන් භාවනා කරන ක්‍රමය දන්නවා. නීති රීති කාලසටහන දන්නවා. ඒවට අනුකූලව සුදුසු තැනක් තෝරාගෙන දස දිනක් තනිවම භාවනා කරන්න. ඔබගේ සොයම් පාඨමාලාව පටන් ගන්නා දිනය, එය කරන ස්ථානය ඔබේ ගුරුතුමාට දැන්වීමට පුළුවන්. එය උපකාරී වෙන්න පුළුවන්. මේ භාවනා ක්‍රමයේදී ඔබ ගුරුතුමා ඉදිරියේ වාඩි කරවාගෙන යෝගින් පරීක්ෂාවෙන් පසු කරන්නේ කොමක්ද? ඔබට ගුරුතුමා ඉදිරියේ භාවනා කිරීමට උපදෙස් දී ගුරුතුමාත් භාවනා කරනවා. ඔබේ භාවනාවට බාධක නොපැමිණේවා. ඔබේ භාවනාව සාර්ථක වේවා. ඔබ දුකින් මිදේවා කියා ඔබට මෛත්‍රී කරනවා. ඔබ ගුරුතුමාට දැනුම් දීමක් කළොත් ගුරුතුමා ඔබට මෛත්‍රී කරනවා. ඔබ කොතනක සිටියත් මේ මෛත්‍රී තරංගමාලා ඔබ වෙත යොමු වෙනවා. ඔබ ගුරුතුමාට දැනුම් දීමක් නොකළත් කමක් නැහැ. හොඳ විශ්වාසයක් ඇතිව භාවනා කිරීම පටන් ගන්න. විශ්වයේ ඇති සියලුම පිරිසුදු ධර්ම තරංගමාලා ඔබ වෙත ගලා ආවි. ස්වභාව ධර්මයේ නීති එයයි. සෑම මොහොතකම සිත කිසියම් ආකාරයක කම්පන තරංගමාලා ජනිත කරනවා. ඔබ ලෝභ, ద్వේෂ හෝ මෝහ කම්පන ධාරාවන් ජනිත කරන විට විශ්වය පුරා ඇති ඊට සමාන එවැනි අපිරිසිදු කම්පන තරංගමාලා ශක්ති ධාරා සමග ඔබේ කම්පනයන්ද එකතු වෙනවා. එසේ සම්බන්ධ වීමෙන් ඔබ තුළ අකුසලයන් තව තවත් ජනිත කර ගැනීමට ඒවා අනුබලයක්, ශක්තියක් ලබා දෙනවා. ඒ වගේම ඔබ අලෝභ, අදෝස, අමෝහ යනාදී පිවිතුරු කම්පන ධාරා ජනිත කරන විට විශ්වය පුරා ඇති ඊට සමාන පිවිතුරු ධර්ම තරංග සමග ඔබේ කම්පන ධාරා සම්බන්ධ වෙනවා. එසේ සම්බන්ධ වීමෙන් ඔබට ධර්මයේ ශක්තිය ලැබීමට පටන් ගන්නවා. විශ්වාසයෙන් යුතුව ඔබ භාවනාව ප්‍රගුණ කරන්න. ඔබ තනිවම පාඨමාලාව කරන විට ඔබට දැඩි විශ්වාසයක්, ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඔබ ඉදිරියට පුහුණු විය යුතු අවමය වන්නේ උදේ සහ සවස පැය බැගින් දවසට පැය දෙකයි, නින්දට වැටීමට පෙර විනාඩි 5යි, උදේ අවදි වුණු විටම විනාඩි 5යි. සතියකට වරක් සමූහ භාවනාව පැයයි. සෑම අවුරුද්දකටම වරක් දස දින පාඨමාලා එකයි. මේ අවමයයි. නමුත් ඔබට වැඩි කාල වේලාවක් ඇත්නම් මීට වැඩියෙන් භාවනා කළ හැකියි. සීමා කිරීමක් නැහැ. ඔබ රාජකාරී කරන විට, ඔබේ වගකීම් ඉටු කරන විට සම්පූර්ණ අවධානය ඒ කෙරෙහි යොදවන්න. එවැනි අවස්ථාවල අවධානයෙන් කොටසක් බාහිරවත්, කොටසක් තම අභ්‍යන්තරයේ තබා නොගත යුතුයි. සම්පූර්ණ අවධානය ඉටු කරන කාර්යයට යෙදිය යුතුයි. ලෞකික ජීවිතයේ යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ එවිටයි. නමුත් ඔබට විනාඩි 5ක හෝ 10ක විවේකයක් ලැබෙන්න පුළුවන්. එවිට ඇස් විවෘතව තබාගෙන සිත තම ශාරීරියේ සංවේදනාවලට යොමුකොට ඒවායේ ඇති අනිත්‍යතාවය පිළිබඳ අවබෝධයෙන් යුක්තව උපේක්ෂාව දිනු කරගන්න. යම් ස්ථානයක ඔබ කිසියම් කෙනෙක්ව බලාපොරොත්තුෙන් සිටිනවා යයි සිතමු. කිසිවකු ඔබව පමා කෙරුවා නම් එවිට ඔබ අකුසල් සිත් ඇති කරගන්නවා. එසේ කරන විට ඔබ මේ අවස්ථාවේ මෙන්ම අනාගතයටත් හානියක් සිදු කරගන්නවා. දැනුත් අඳුරේ, අනාගතයේත් අඳුරේ. නමුත් විපස්සනා භාවනා යෝගී එහෙම කළ යුතු නැහැ. එසේ ඔබට පමාවෙන්න සිදුවෙනවා නම් පමාවෙන්න සිදුවෙනවා. එවිට ඇස් අරගෙනම සිත තම ශරීර සංවේදනාවලට යොමු කර ඒවායේ අනිත්‍යතාවය පිළිබඳ අවබෝධයෙන් උපේක්ෂාවෙන් ඉන්න. අනිච්ච, අනිච්ච. දැන් ඔබට සිදු වූ පමාව ඔබ ප්‍රයෝජනයට ගන්නවා. එවිට දැනුත් ආලෝකය, අනාගතයේත් ආලෝකය. අනාගතයත් ආලෝකමත් කර ගැනීමට මේ පමාව උපකාරී කරගන්නවා. කාලය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගන්න. ඔබ රාජකාරී යෙදී සිටින විට සම්පූර්ණ අවධානය කරන වැඩයට යොමු කරන්න. නමුත් විවේකීව සිටින විට සිත තම ශරීර සංවේදනාවලට යොමු කරන්න. ඔබේ ඇස් විවෘතව තබාගත යුතුයි. නිවසේදී භාවනා කරන විට හෝ ධර්ම සහෝදර සහෝදරයන් සමඟ භාවනා කරන විටදී ඇස් පියාගෙන භාවනා කළ යුතුයි. නමුත් නන්නාඳුනන අය සමඟ සිටින විට භාවනා කරනවා නම් සෑම විටම ඇස් ඇරගෙන භාවනා කරන්න. එසේ නැති වුණොත් හිරියර පීඩා ගැටලු ඇතිවෙන්න පුළුවන්. ඔබ ධර්මය පුහුණු කරන බව ප්‍රදර්ශනය නොකළ යුතුයි. මම ධාර්මික කෙනෙක්, මම හොඳ භාවනා යෝගී කියා පෙන්නුම් කිරීමට උත්සාහ කරන්න එපා. එය මමත්වය වර්ධනය වීමට හේතු වෙනවා. එය හානිකරයි, බොහොම අනර්ථකාරී. ඔබ භාවනා කරන බව අන් අය දැන නොගත යුතුයි. දෑස් විවෘත කරගෙන සංවේදනාව පිළිබඳව දැනුවත්ව සිටින්න. මේ ආකාරයට ඉතාම වටිනා මේ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. ඉතාම වටිනා මනුෂ්‍ය ජීවිතයක්, ඒ වගේම ඉතාම වටිනා භාවනා ක්‍රමයක් දැන් ඔබට ලැබී තිබෙනවා. මේ දෙකෙන්ම උපරිම ඵල නෙලා ගන්න. මේ භාවනා පුහුණුව මගින් එදිනෙදා ජීවිතයේදී ඔබට යහපතක් දියුණුවක් ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව පරීක්ෂාවෙන් සිටින්න. යම් ආකාරයක දියුණුවක් ඔබ තුළ ඇති වී නැත්නම් ඒ ගැන ඔබේ ගුරුතුමාව දැනුවත් කරන්න. කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. උදේ සහ සවස පැය භාගෙන් භාවනා කරන්න. ඉඩක් ලැබෙන ඕනෑම විටක භාවනාව ප්‍රගුණ කරන්න. සමහර විට දස දින පාඨමාලාවකට සහභාගී වීමෙන් පසු ඔබට දැන් අමතර කාලයක් ලැබෙනවා වෙන්න පුළුවන්. පස් දිනක, තුන් දිනක, එක් දිනක හෝ සතියන්තයේ හෝ නිවාඩුවක් ඔබට ලැබෙන්න පුළුවන්. එවිට දින කීපයකට හෝ වේවා දස දින පාඨමාලාවක ඉඩ ඇතනම් ඊට සම්බන්ධ විය හැකියි. එසේ නැත්නම් තනිවම භාවනාව යෙදෙන්න. ඔබ කෙටි සොයම් පාඨමාලාවක් කරන විට එම කාලයෙන් තුනෙන් එකක් ආනාපාන භාවනාවටත් තුනෙන් දෙකක් විපස්සනා භාවනාවටත් යොදා ගන්න. නමුත් ඔබ දිනපතා උදේ හා සවස භාවනා කරන විට මේ ක්‍රමය අදාළ නැහැ. එවිට තුනෙන් එකක කාලයක් ආනාපාන සඳහා යොදා ගැනීමත් තුනෙන් දෙකක කාලයක් විපස්සනා සඳහා යොදා ගැනීමත් අවශ්‍ය නැහැ. හැකිනම් විපස්සනාව සඳහා සම්පූර්ණ කාලය යොදන්න. නමුත් අවශ්‍ය විටක අවශ්‍ය පමණට ආනාපාන භාවනාව උපයෝගී කරගත යුතුයි. කිසියම් දිනක ඔබේ සිත බොහොම නොසන්සුන් බව පෙනී ගියොත් එවිට සිත සන්සුන් වන තෙක්ම ආනාපාන වඩන්න. ඊළඟට විපස්සනා වඩන්න. සන්සුන් සිතකින් ඔබ විපස්සනා භාවනාව ආරම්භ කළත් භාවනා පැය තුළදී යම් කැළමිලිකාරී ස්වභාවයක් මතුවුණොත් නැවතත් ආනාපාන පටන් ගන්න. සිත නිශ්චල කර ගැනීමට, එකඟ කර ගැනීමට, මෝහත් තියුණු සියුම් කර ගැනීමට ආනාපාන යොදා ගන්න. නමුත් අනිත් සෑම විටම වැඩි වැඩියෙන් විපස්සනාව ප්‍රගුණ කරන්න. නැවතත් ඔබට මේ වැදගත් කාරණේ මතක් කර දීමට කැමැතියි. විපස්සනා පුහුණුවන විටය සංවේදනාවන්ගෙන් විනෝදාස්වාදයක් ලබන්නට පටන් ගන්න එපා. නිදහසේ ගලා යන සියුම් සංවේදනාවන් අත්විඳින විට දැඩි සතුටට පත්වීමටත්, තද, ඝන, රළු සංවේදනාවන් හෝ සංවේදනාව නොදැනෙන තැන් හමුවන විටත් දැඩි අසහනයටත් නොසන්සුන් බවටත් පත්වෙනවා නම් එවිට ඔබ කරන්නේ විපස්සනා පුහුණුවීම නොවේ. ඔබ ශාරීරික හා මානසික මට්ටමින් ලබන සෑම අත්දැකීමක් තුළින්ම ඒවායේ අනිත්‍යතාවය අනිච්ච වටහාගෙන සිතේ සමබරතාවය පවත්වා ගන්නේ නම්, උපේක්ෂාව පවත්වා ගන්නවා නම්, එවිට ඇත්ත වශයෙන්ම ඔබ ප්‍රගුණ කරන්නේ විපස්සනාවයි. එවිට ඔබ දියුණුවක් ලබනවා. එවිට ජීවිතයේ යහපත් වෙනසක් සිදුවෙමින් පවතින බව ඔබටම වැටහිවි. කිසියම් විද්‍යාවක් හෝ ආශ්චර්යයක් සිදුවේයයි කියා බලාපොරොත්තු වෙන්න එපා. එහෙත් ඔබේ ජීවිතයේ සැබෑ වෙනස් වීමක් පටන්ගෙන තිබෙන බව ඔබටම දැනේවි. සත්‍ය වශයෙන්ම සියලු දුකින් මිදෙන මාර්ගයේ දියුණුවක් ඔබ අඛණ්ඩව ලබනවා. ඔබ මෙහිදී ලබාගත් අගනා මැණික වටිනාකමක් නැති ගලක් ලෙස වීසි කර දමන්න එපා. එය ඉතාමත් වටිනවා. ඉතාමත්ම වටිනවා. ඒක අත් නොහැර ළඟම තබා ගන්න, ආරක්ෂා කරගන්න. ආරක්ෂා කරගන්නවා පමණක් නෙවෙයි, එය දවසින් දවස වර්ධනය කරගන්න, ප්‍රගුණ කරගන්න. ඉන්දියාවේ මෙහෙම කතන්දරයක් තියෙනවා. පසුගිය දින 10 පුරාම ඔබට බොහෝ කතන්දර අහන්න ලැබුණා. සමහර විට ඔබේ ගුරුතුමා කතන්දර කීමට ඇබ්බැහි වෙලා ඇති. ඔබත් කතන්දර ඇසීමට ඇබ්බැහි වෙමින් සිටිනවා වෙන්නත් පුළුවන්. ඒත් අපි තව ටික වෙලාවකින් වෙන් වී යාමට කලින් තවත් එක කතන්දරයක් අහමු. ඉතාම පොහොසත් මිනිසෙක් ඔහුගේ මහලු වයසේදී වයසක බිරිඳ මරණයට පත් වුණා. අපේ රටේ, සමහර විට ඔබේ රටෙත් එහෙම වෙන්න පුළුවන්, නිවසේ සියලුම මුදල්, රන් රිදී, මුතු මැණික්, ආභරණ, ධාන්‍යාගාර යනාදී සියලුම දේපළවල නියම පාලකයා ආරක්ෂකයා වන්නේ ගෘහණියයි. යතුරු කැරල තබාගන්නේ ඇයයි. මේ පවුලේ සෑම දෙනාම එකට ජීවත් වන පවුලක්. ඔහුට පුතුන් 4 දෙනෙක් සහ ලේලිවරුන් 4 දෙනෙක් සිටියා. ඔවුන් සියලු දෙනාම එකම ගෙදරක වාසය කළා. දැන් ඔහු මේ යතුරු කැරල දෙන්නේ කාටදැයි කල්පනා කළා. ඔහු ලේලිවරුන් 4 දෙනා කැඳවා මෙහෙම කිව්වා, "මම ඔයගොල්ලන් ගැන පරීක්ෂණයක් කරනවා. වැඩියෙන් ලකුණු ගන්න කෙනාටයි මේ යතුරු කැරල ලැබෙන්නේ." මෙසේ කියා ඔහු ධාන්‍යයට 5 බැගින් එක් එක් කෙනාට දුන්නා. "මම දැන් ඔබලා එක් එක් කෙනාට ධාන්‍ය ඇට 5 බැගින් දුන්නා. අවුරුදු 4කට පස්සේ මම නැවත එනවා. එතෙක් මේ ධාන්‍ය ඇට 5 රැක බලා ගන්න කෙනා සියලුම මුදල්, ආභරණ, අටුකොටු සහිත භාණ්ඩාගාරයේ වගකීම බාර ගැනීමට සුදුසුයි. මේ ධාන්‍ය ඇට 5වත් රැක බලා ගැනීමට නොහැකි කෙනෙක් මේ තරම් විශාල වස්තුවක් බලාගන්නේ කොහොමද? මේ තමයි මගේ පරීක්ෂණය." එසේ කියා ඔහු පිට වී යන්න ගියා. වැඩිමල් ලේලිය කල්පනා කළා, "මේ වයසක මිනිස්සයාට නම් පිස්සු. ධාන්‍යයට 5ක් ගැන අවුරුදු 4ක් කරදර වෙමින් සිටීමේ ඵලය කුමක්ද? මම ඒවා වීසි කරලා දානවා." ඔහු නැවත පැමිණ විට වෙනින් ඇට 5ක් අටුවෙන් අරගෙන දෙනවා. මෙසේ සිතා ඇය ඒවා වීසි කර දැම්මා. දෙවනි ලේලිය කල්පනා කළා, "මේ සාමාන්‍ය ධාන්‍ය ඇට 5ක් ගැන කරදර වෙන්න ඕන නැහැ. ඒත් ඒව වීසි කර දැමීමත් හොඳ නැහැ. මේ වයසක මිනිස්යාට ජීවිතය පිළිබඳ ගැඹුරු අත්දැකීම් තියෙනවා. කවුද දන්නේ මේ ධාන්‍ය ඇට 5ේ යම්කිසි ආශ්චර්යමත් බලයක් තියෙනවද කියලා? ඒවා කන්න කියා පසුව ඔහු අපට කියන්නත් පුළුවනි. ඒවා කෑවහම නොයෙකුත් ශක්තියන් බලයන් ලැබෙවිද දන්නෙත් නැහැ. මම මේවා දැම්මම කෑවොත් මොකද වෙන්නේ?" ඔහු ආවිට වෙන ධාන්‍යයට 5ක් දෙනවා. මෙසේ සිතා ඇය ඒවා කෑවා. තුන්වැනි ලේලිය යතුරු කැරල්ල ගැනීමට මහත් ආසාවෙන් සිටියා. අවුරුදු 4 මුල්ලේම ඇය මේ ධාන්‍ය ඇට 5 දිනපතා උදේ සවස පරීක්ෂා කර බලමින් බොහොම ප්‍රවේශමෙන් රැක බලාගත්තා. 4වැනි ලේලිය වත්තේ තැනක් එලිපිහෙලි කරලා ධාන්‍ය ඇට 5 පැල කළා. ඒවායින් පැල 5ක් සෑදී ඒ සෑම පැලයක්ම ධාන්‍යයට 100ක පමණ ඵලදායක් ලබා දුන්නා. දැන් ධාන්‍යයට 500ක්. නැවතත් ඇය මේ ධාන්‍යයට 500ම පැල කළා. එයින් පැල 500ක් අටගත්තා. ඉන් ලබාගත් අස්වැන්න නැවතත් පැල කළා. සියලුම ධාන්‍යයට පැල වී අස්වැන්න ලැබුණා. මෙසේ නැවත නැවතත් ඒ ආකාරයටම පැල කර අස්වැන්න ලබා ගත්තා. අවුරුදු 4 ගත වුණු පසු ධාන්‍ය ටොන් ගණනක් ලැබී ගබඩා කාමර පිරී ගියා. වයසක මාමණ්ඩිය නැවත ආවිට මේ හැම ලේලියකටම ධාන්‍යයට ගැන කියන කතාවක් තිබුණා. 4වන ලේලියකින් ඇසුව විට ඇය මෙහෙම කිව්වා, "ඔබේ ධාන්‍යයට 5 වර්ධනය වෙලා ධාන්‍ය ගබඩාව පිරිලා මාළු මාමණ්ඩියට හරිම සතුටුයි. මෙයා තමයි සුදුසුම කෙනා කියලා ඔහු තීරණය කළා. මේ මහලු ගොයෙන්කාත් ධර්මය නැමැති ධාන්‍ය ඇට 5ක් ඔබට දැන් ලබා දී තිබෙනවා. එය ළඟ තබා ගන්නවා පමණක් නෙවෙයි, වර්ධනය කරගන්න. මම යතුරු කැරල්ල මගේ ළඟ තබා ගන්නෙත් නැහැ. යතුරු කැරල් තියෙන්නේ ඔබ ළඟමයි. ඔබ ධර්මයෙන් වර්ධනය වෙන්න, ධර්මයෙන් පෝෂණය වන්න, නොකඩවා ධර්මය පුහුණු කරන්න. ඔබේ අභ්‍යන්තරයේ පවතින ස්වර්ග රාජ්‍ය දොරටුව විවෘත කරගෙන සතුටු වෙන්න. අභ්‍යන්තරයේ පවතින බ්‍රහ්ම ලෝකයේ දොරටුව විවෘත කරගෙන සතුටු වෙන්න. අභ්‍යන්තරයේ පවතින නිවන් දොරටුව විවෘත කරගෙන නිවන් සෝය විඳින්න. නොකඩවා ධර්මයෙන් වැඩෙන්න, ධර්මයෙන් වැඩෙන්න. ඒ ඉතාම වටිනවා, ඉතාමත් වටිනවා. මම අමතක නොකරන තවත් එක දෙයක් තියෙනවා. ඒක මගේ පුද්ගලික වාසියට සම්බන්ධ දෙයක්. ව්‍යාපාරික පවුලක උපන් මගේ ආත්මාර්ථකාමී භවෙන් සුවල්ප ප්‍රමාණයක් තවමත් දුරු නොවී ඉතුරු වී තියෙනවා. සමහර සම්ප්‍රදායන් මම තදින් විවේචනය කළත් මේ සම්ප්‍රදායට මම ඉතාම කැමැතියි. ඔබ යම් ශාස්ත්‍රයක්, යම් ශිල්පයක් ඕනෑම ගුරු කෙනෙකුගෙන්, ඕනෑම ආචාර්යවරයෙකුගෙන් ඉගෙන ගත්තොත් ඒ සඳහා ගුරු දක්ෂිණා, නියමිත ගුරු පඬුරු දිය යුතුයි. නුදුන්නොත් ඒ ශිල්පය ඔබට පිහිටන්නේ නැහැ. මම මේ විශ්වාසයට බොහොම කැමැතියි. මේක බොහොම හොඳ චාරිත්‍රයක්, සම්ප්‍රදායක්. මට මගේ ගාස්තුව අවශ්‍යයි. මොකද්ද මේ ගාස්තුව? මෙහිදී සෑම කෙනෙක්ම යම් දෙයක් තමන්ගේ හැකියාව අනුව, ශක්ති ප්‍රමාණය අනුව අඩුවෙන් හෝ වැඩියෙන් මධ්‍යස්ථානයට පරිත්‍යාග කරනවා. ඒ කරන පරිත්‍යාග ඉදිරියේදී මෙහි යන යෝගීන්ගේ ප්‍රයෝජනය සඳහායි. ඉදිරියේදී යන යෝගීන්ට වැඩි වැඩියෙන් පහසුකම් සැපයීම සඳහායි. නමුත් ඔබ ඔබේ ගුරුතුමාට දෙන්නේ මොනවද? මේ ලොකු ගුරුතුමාට ලොකු ගාස්තුවක් අවශ්‍යයි. මේ සම්ප්‍රදායට අනුව මේ ලොකු ගාස්තුව කුමක්ද? දිනපතාම උදේ සහ සවස ඔබ පැය භාගෙන් භාවනා කර, භාවනාව අවසානයේදී ඔබ රැස් කරගන්නා ලද කුසල් සියලු සත්වයන්ට අනුමෝදන් කරන්න. සියලු සත්වයන් සමග ඔබ මේ කුසල් බෙදා ගන්න. සියලු සත්වයෝ මා රැස් කළ පින් අනුමෝදන් වෙත්වා. සියලු සත්වයෝ සතුට සිත් ඇත්තෝ වෙත්වා. සංසුන් සිත් ඇත්තෝ වෙත්වා. සාමයෙන් සතුටින් ජීවත් වෙත්වා. සියලු දුකින් මිදෙත්වා. එවිට සමහර විට ඔබේ මේ ලොකු ගුරුතුමාත් මතක් වෙන්නත් පුළුවන්. ඔබට මතක් නොවුනත් කමක් නැහැ. ඔබ සියලු සත්වයෝ අරමුණු කරගෙන මෙත් වඩන විට මාත් ඒ සියලු සත්‍යයන්ගෙන් කෙනෙක් නිසා ඔබේ මෛත්‍රී තරංග මා වෙතරත් ඒවි. මේකයි ඔබ ගෙවිය යුතු ලොකු ගාස්තුව. සෑම දිනකම ඔබ මෙසේ සියලු සත්වයින්ට මෙත් වැඩීම අමතක කළොත් ඇත්තෙම ධර්මය, මේ භාවනා ක්‍රමය පිහිටන්නේ නැහැ. ඔබගේ ගාස්තුව අමතක කරන්න එපා. දිනපතාම පැයේ භාවනාව අවසන් කිරීමට පෙර සියලු ලෝ සතුන්ට මෙත් වැඩීම අමතක කරන්න එපා. ධර්මයෙන් වර්ධනය වෙන්න, අඛණ්ඩව ධර්මයෙන් පෝෂණය වෙන්න. එය ඉතාම අනර්ගයි, ඉතාම වටිනවා. කෙනෙකුට පිරිසුදු ධර්මය ලැබෙන්නේ අතීතයේ මහත්ඵල මහානිසංස කුසල කර්මයන් කර ඇතනම් පමණයි. කෙනෙක් ඉතා වාසනාවන්ත නම් පමණයි. එසේ නොමැතිනම් ආගම් වල නාමයෙන් ආගමික වත් පිළිවෙත්, චාරිත්‍ර විධි, පුද පූජා යනාදිය වෙනුවෙන් කෙනෙකුගේ මුළු ජීවිතයම නාස්ති කරනවා. මේ මොහොතේම, මේ ජීවිතයේදීම යහපත් ප්‍රතිඵල ලබා දෙන පිරිසුදු ධර්මය ඔබට ලැබීම බලවත් වාසනාවක් බව දැනගන්න. ඔබට ධර්මය ලැබීම ඔබේ ඉමහත් වාසනාවක්. දැන් ඔබ එය තබාගෙන වර්ධනය කරගන්න. සියලු දුකින් මිදීම සඳහා එය උපයෝගී කරගන්න. සෑම තැනම දුක පවතිනවා. ජනතාව දුකින් පීඩා විඳිනවා. ඔවුන්ගේ දුකින් මිදීම සඳහා උපකාර කරන්නේ කොහොමද? ඔබේම යහපත සඳහාත්, අන් බොහෝ අයගේ යහපත සඳහාත් ඔබ ධර්මයෙන් පෝෂණය වෙන්න. මේ සඳහා ඔබ ධර්මයෙන් වැඩේවා, ධර්මයෙන් වැඩේවා, ධර්මයෙන් වැඩේවා. භාවනා පාඨමාලාව අවසන් කිරීමට කලින් අපි විනාඩි කීපයක් මෛත්‍රී භාවනාව වඩමු.